SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි එහෙමනම් දැන් සූදානම් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික උණුසුම පිළිබඳව සමාලෝචනයකය දෙන්න. අද මධ්‍යම රාත්‍රියේ නත්තල උදා වීමට නියමිතයි. ඊට අමතරව මේ වෙනකොට පාසල් නිවාඩු වාරය ලැබිලා තියෙන ඉතින් බොහෝ දෙනෙක් නිවාඩු පාඩුවේ ගත කරන කාල සීමාවක්. මේ ඔස්ට්‍රේලියාවේ සිටින බොහෝ ශ්‍රී ලාංකික පිරිසක් මේ වෙනකොට ශ්‍රී ලංකාවටත් ගිහිල්ලා ඉන්නේ. කවුරුත් නිවාඩු පාඩුවේ හිටියට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිහා බැලුවොත් නම් කිසිම නිවාඩුවක් තියෙන පාටක් අපිට පේන්නේ නැහැ. මේ සතිය වෙනකොටත් විශේෂිත කාරණා කිහිපයක් ගොනු වෙමින් තියෙනවා. එනිසා අපි මේ පසුගිය සතියේදී තියෙන සුවිශේෂතා කතා බහ කරමින් මේ එළඹෙන සතිවලදී කොයි වගේ වෙනසක් ඇති වේවිද කියන කාරණා සම්බන්ධයෙන් යම් කිසි උපකල්පනයක් දෙන්නටයි අද දවසේදී සූදානම් සිටින්නේ. මේ කාර්යවේට දැන් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් චුටතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෝක්ෂි.
අපි පසුගිය සතියේදී පසුගිය සඳුදා මේ කතාව නතර කළේ අලුතෙන් නැවත වතාවක් පත් වුණු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් එක්ක ඒ වටා ගුණුණු කාරණා. ඒ වගේම පසුගිය සඳුදා හෝ අඟහරුවාදා දවසේදී නව කැබිනට් මණ්ඩලයේ දියුරුම් දේවි කියන උපකල්පනයක අපි යෙදුණා. ඒ වෙනකොට ලැබුණු ආරංචිත් එක්ක මේක ටිකක් දිග්ගැස්සෙමින් පවතින වගක් අපිට දකින්නට ලැබුණා පසුගිය සතිය පුරාම. කෙසේ හෝ අවසානයේදී ගිය බ්‍රහස්පතින්දා නව කැබිනට් මණ්ඩලයේ දියුරුම් දුන්නා. මේ දියුරුම් දීම පසුපසත් විවිධ තොරතුරු ආරංචි මාර්ග සහ සිදුවීම් තියෙනවා. අපි මේ කැබිනට් නව අමාත්‍යවරු 29 දෙනා පිළිබඳවත් ඒ වගේම මේ හා සම්බන්ධ වන තොරතුරු පිළිබඳවත් කතා බහ කරමින් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු.
අපේ පසුගිය සඳ දිනේ සඳහන් කළා සඳුදාව අගහරුවත් දවස් කැබිනට් මණ්ඩලයේ දියුරුම් දේවි කියලා. නමුත් බ්‍රහස්පතින්දා දිනේ තමයි කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීම සිද්ධ වුණේ. ඒකට හේතුව අග්‍රාමාත්‍යවරයා විසින් සකස් කර යැවූ කැබිනට් මණ්ඩලයේ 35 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු සඳහා කැබිනට් අමාත්‍යදුර ලබා දීම, ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කිරීම, ඒ අතරට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඇතුළත් වෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ අලුත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න තීරණය කරපු කිහිප දෙනෙක් ඇතුළත් වෙනවා. මේ කාරණා විසඳ ගන්න තමයි ටික කාලයක් ගත වුණේ. කොමුණත් ජනාධිපතිතුමා විදේශගත වෙන්නත් නියමිත වෙලා තිබුණු නිසා ගිය බ්‍රහස්පතින්දා දිනේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. ඒ අනුව නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු කියන අමාත්‍යංශ කලින් වතාවට වඩා අලුතින් මෙවර අගමැතිතුමාට එකතු වෙලා තියෙනවා. ජෝන් අමරතුංග ඇමතිවරයා දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා විදිහට ඔහුට වනජීවී අමාත්‍යංශය අලුතින් එකතු කරලා තිබුණා. ගාමිණි ජයක්‍රම් පෙරේරා බුද්ධ ශාසන හා වායම සංවර්ධන ඇමතිවරයා, වායම සංවර්ධන අමාත්‍යංශය ඔහුට අලුතින් මෙවරෙක් කරලා තියෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට මංගල සමරවීර ඇමතිවරයා දිවුරුම් දුන්නේ ඔහු මීට කලිනුත් එම අමාත්‍ය දුරේමයි හෙබුවේ. ලක්ෂ්මන් කිරියල්ල රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩ රට උරුමය හා මහනුවර සංවර්ධන ඇමතිවරයා විදියට දියුරුම් දුන්නා. ඔහුගේ විශේෂයටත් අලුතින් එකතු කරලා තියෙනවා කන්ද උඩරට උරුමය අමාත්‍යංශය. රවුෆ් හකීම් ඇමතිවරයා දියුරුම් දුන්නේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදියට. උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඔහුට අලුතින් එකතු කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමතිවරයා වුණු තිලක් මාරසන ඇමතිවරයාට මේ පාරත් ඒ අමාත්‍යංශයම හිමි වුණා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වෙච්ච දොස්තර රාජිත් සේනාරත්න මැතිතුමාටත් එම අමාත්‍යංශයම හම්බ වුණා. කිසි වෙනස්කමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. රවි කරුණානායක යහපාලන ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා ඔබ දන්නවා පසු විදේශ ඇමතිවරයා විදිහට කටයුතු කරා. එල්ල වුණු මහ බැංකු බැඳුම් කර සම්බන්ධ චෝදනා හේතුවෙන් ඔහු තමන්ගේ අමාත්‍යදුරෙන් ඉල්ලා අස්සුණා. කාලයක් ඔහු අමාත්‍යදුරයක් නොමැතිව හිටියේ. මෙවර මුදල් අමාත්‍යදුරේම ඔහුට ලබා දෙනවා කියලා යම් ඉඟි කිහිපයක් තිබුණා. නමුත් ඔහු දිවුරුම් දුන්නේ විදුලි බල බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා විදිහට. ඊට පස්සේ වජිරාබේ වර්ධන ඇමතිවරයා අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු, ඒත් එක්කම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. ඕකේ විශේෂපතේට අභ්‍යන්තර සහ පළාත් සභා සහ පළාත් පාලන කියන අමාත්‍යංශ අලුතින් එකතු කරලා තිබුණා. රිෂාඩ් බදිවුදීන් ඇමතිවරයා දිවුරුම් දුන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විදිහට අලුතින් එකතු කරලා තියෙනවා. දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන කියන අමාත්‍යංශ පාටලි චම්පිකරණව කැමැතිවරයා මහනගර සභාස්නායක සංවර්ධන ඇමතිවරයා වෙන සක්නිය පසුගිය වතාවෙත් ඔව් එමය දරුවේ නවින් දිසානායක කැමැතිවරයා තෙවිලි කර්මාන්ත ඇමතිවරයා ඔහුගේ තමාත්‍යංශය වෙනස් වෙලා නැහැ පී හැරිසන් කෘෂිකර්ම ග්‍රාමීය කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග සහ ඉවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමතිවරයා විදිහට දිරුම් දුන්නා කලින් ග්‍රාමීය කටයුතු ඇමතිවරයා විදිහට තමයි ඔහු කටයුතු කරේ ඊට අමතරව ඔහුට මෙවර කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග ඉවර හා ජලජ සම්පත් මේ කියන විෂයන් හරිසන් ඇමතිවරයාට අලුතෙන් එකතු කරලා තියෙනවා. කබීර් හෂීම් දිවුරුම් දුන්නේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඒත්‍ත්‍යක්‍රම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමතිවරයා විදිහට ඔහුට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අලුතෙන් එකතු කරා. රංජිත් බද්දුම බණ්ඩාර දිවුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ අමාත්‍යවරයා විදිහට මීට පෙර ඔහු නීති හා සාමය පිළිබඳ ඇමතිවරයා විදිහට තමයි කටයුතු කරේ. විෂය ජනාධිපතිවරයා තියාගන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. අනෝ ඔහුට ලැබුණේ අලුත් අමාත්‍යාංශයක්. ඉකුත් යහපාලන ආණ්ඩුවේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රකාශ කරන ඇමතිවරයා වෙච්ච ගාන්ත කරුණාතිලක ඇමතිවරයාට ඒ අමාත්‍යංශයම ලැබුණා. වෙනසක් නැහැ. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා විදිහට දිවුරුම් දුන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට අලුතින් එකතු වුණා. අර්ජුන රණතුංග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයා ඔහු කලින් කංජසෙල් සම්පත් සංවර්ධන ඇමතිවරයා විදිහට කටයුතු කරේ. පරණිදි ගම්බරම් කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමති ඔහුගේ ඇමතිකම ඒ වෙනසක් නැහැ. චන්ද්‍රාඩි බණ්ඩාර කාන්තා හා ළමා කටයුතු ඒත් එක්කම වියලි කලාප සංවර්ධන අමාත්‍යංශය අලුතින් එකතු කරලා තියෙන අයට කලසාතු කෝරළ අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය මීට පෙරත් ඒ අමාත්‍යංශයමයි ඇය දරුවේ. අකිල විරාජ් කාර්යවසම් දුන්නේ අධ්‍යාපන ඇමතිවරයා විදිහට කලින් ඔහුට සංස්කෘතික විෂයත් ඇතුළත් වෙලා තිබුණා. අබ්දුල් හලීම් තැපැල් සේවා හා මුස්ලිම් ආගම කටයුතු ඇමතිවරයා සාගර රත්නායක වරාය හා නාවික කටයුතු ඒත් එක්කම මීට කලින් ව්‍යාපෘති කළමනාකරණ හා තරුණ කටයුතු කියන අමාත්‍යංශ දැරුවේ සාගර රත්නායක ඇමතිවරයා ඒවා ඉවත් කරලා වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය අලුතින් ඔහුට එකතු කරලා තිබුණා. හරින් ප්‍රනාන්දු විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට දිරුම් දුන්නා. ඔහුගේ විෂයට අලුතින් එකතු කරලා තියෙනවා ක්‍රීඩා අමාත්‍යතුරය මනෝ ගණේෂන් ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා විදිහටයි දිරුම් දුන්නේ. ඔහුගේ විෂයටත් සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශ අලුතින් එකතු කරලා තියෙනවා. කම්කරු වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සවිබල ගෙන්වීමේ අමාත්‍යවරයා දයාගමගේ ඇමතිවරයා ඔහුගේ විෂයටත් කම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධතා අලුතින් එකතු කරලා තියෙනවා. සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයා විදිහට මලික් සමරවික්‍රම ඇමතිවරයා දිරුම් දුන්නා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ඔහුගේ විෂය පතේට අලුතින් එකතු කරලා තිබුණා. ඒ අනුව තමයි ඇමතිවරුන් විසිනව දිනා තමන්ගේ අමාත්‍යංශවල දිවුරුම් දුන්නේ දිල්රක්ෂි.
ඔව් දැන් ওই දිවුරුම් දීම පසුපස යෝජනා වුණු නම් පිළිබඳවත් විශේෂිත අවධානයක් තියෙනවා. මොකද දැන් සම්මුතිවාදී ආණ්ඩුවක් නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ 19 වෙනි සංශෝධනයට අනුව ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් අමාත්‍යවරු 32 ඉන්න පුළුවන්. එහෙම තත්වයක් යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් 35ක් යෝජනා කළේ කොහොමද කියන කතාව ටිකක් ආందోళනාත්මකයි. ඊට අමතරව මේ වෙනකොට අපි දකින තවත් ප්‍රවණතාවක් මනෝජ් මේ කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දීමක්. මේ වෙනකොට 3 දෙනෙක් විතර වගේ දිවුරුම් දීමකුත් සිදු කරලා තියෙනවා. මේ කැබිනට් නොවන අමාත්‍යවරු කියන තනතුර එළියට එම් පසුපස තියෙන කතාව මොකද්ද?
ඔව් අපේ රටේ කැබිනට් නොවන අමාත්‍යවරු අවස්ථා ගණනාවක තිබෙන හිටියා. ඔබට මතක නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ මහාමාර්ග සහ වරාය අමාත්‍යවරුන් දෙදිනෙක් ව්‍යාපෘති අමාත්‍යවරුන් විදිහට කටයුතු කරා. ඊට අමතරව තවත් කැබිනට් නොවන අමාත්‍යවරු හිටියා. අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අවස්ථා ගණනාවක්ම තියෙනවා කැබිනට් නොවන අමාත්‍යවරු කටයුතු කරපු අවස්ථා. ඒ අනුව තමයි කැබිනට් නොවන අමාත්‍ය දුර 3ක් පිරිනැමුණේ. හර්ෂද සිල්වා ඇමතිවරයාට පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමතිවරයා විදිහට ඔහු කටයුතු කරනවා. ඒත් එක්කම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන ඇමතිවරයා විදිහට සුජීව සේනසිංහ ඇමතිවරයා කටයුතු කරනවා. ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන අමාත්‍යවරයා විදිහට අජිත් ටී පෙරේරා ඇමතිවරයා කටයුතු කරනවා. ඒ අනුව ඔවුන්ට තමයි මේ කැබිනට් නොවන අමාත්‍ය දුර ගෙමිුනේ. ඊට අමතරව සුපුරුදු ආකාරයෙන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ දිවුරුම් දීපු අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙලා ඉන්නවා. ඒ අනුව නියෝජ්‍ය ඇමතිවරු 7 දෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරු 17 දෙනෙක් දිවුරුම් දුන්නා.
හොඳයි අපිට තියෙන කාල සීමාවත් එක්ක නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් සහ අමාත්‍යංශ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කිරීමට කාල වේලාවක් යොදා ගැනීම අපහසුයි. වෙබ් අඩවියට යන වෙබ් අඩවියේ මේ සම්බන්ධව තොරතුරු අපි මේ වෙනකොට ඇතුළත් කරලා තියෙන්නේ. තවත් කාරණාවක් මම කෙටියෙන් දැනගන්න කැමති මනෝජ්, අර ඔබත් කලින් සඳහන් කිරීමක් කළා මේ ජනාධිපතිවරයාගේ යම් යම් මතභේදාත්මක තීරණ කිහිපයක් තිබුණා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ වෙනකොට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ වෙලා සිටින මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය තනතුරු ලබා නොදීමේ තීරණය සහ එක්සත් ජාතික පක්ෂයේත් යෝජනා කළ තිබුණු නමුත් ජනාධිපතිවරයා අකමැතිවීම හින්දා ලබා කැබිනට් අමාත්‍ය තනතුරු ලබා නොදුන්න කීප දෙනෙකුත් සිටිනවා අතරතුර. දැන් අපිට ආරංචි වෙනවා සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා හැම මේ සම්බන්ධව විවිධ විවේචනාත්මක අදහස් පළ කරමින් සිටින ආකාරය. මේ තත්ත්වය පිළිබඳව මොකක්ද මේ වෙනකොට වාර්තාවන අලුත්ම තොරතුරු?
ඔවුන් අතර යම් බලාපොරොත්තුවක් තියෙනවා මේ ප්‍රශ්නය ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා සාකච්ඡා කරගන්න පුළුවන් කියලා. ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරුන් මේ පිළිබඳව අදහස් දක්වමින් කිව්වේ අමාත්‍යවරුන් නම් කරන්නේ අගමැතිවරයා, විෂය බෙදන්නේ ජනාධිපතිවරයා. ඒ අනුව ජනාධිපතිතුමා විෂය බෙදලා දුන්නට පස්සේ අගමැතිතුමා නම් කරපෝ පුද්ගලයෝ ඊට පස්සේ සාකච්ඡා කරලා ජනාධිපතිවරයාත් අගමැතිතුමාගේ එකඟතාවයෙන් පත් කරන එක තමයි සම්ප්‍රදාය. ඒ අනුව ඉදිරියට මේවා කතා කරලා විශ්ලේෂ ගන්න පුළුවන්. ඒ අතර ඉදිරියෙන් වින්ම කෙනෙක් තමයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් නිමල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවයෙන් ඔහුට මතු කරලා තිබුණු කාරණාව ෆීල්ඩ් මාර්ෂල් විදිහට කටයුතු කරනවා. ඒ අනුව දැනටත් ආරක්ෂක අංශවල ඉහළම දුරය ෆීල්ඩ් මාර්ෂල් දුරය. ඒ දරමින් කටයුතු කරන්න බැහැ යම් ආකාරයකින් ඔහුට තීරණය කරන්න වෙනවා. එක්කෝ ෆීල්ඩ් මාර්ෂල් තනතුර නැත්නම් කැබිනට් අමාත්‍ය දුරය දෙකෙන් එකක් තියාගන්න කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් දිගින් දිගටම තර්ක කරන්නේ පහුගිය ආණ්ඩුවේත් ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුර හොබවද්දිම තමයි කැබිනට් අමාත්‍ය දුරය දැරුවේ. ඒ නිසා කොහොමද බාධාවක් වෙන්නේ කියලා. ඉතින් මේ ඉදිරියේදී සාකච්ඡා කළ විසඳගන්නේ අපි කවුරුත් දන්නවා ජනාධිපතිතුමාට ඍජුව දෝෂ ආරෝපණයන් එල්ල වුණා සරත් ෆොන්සේකා මැතිතුමා අතින් යම් යම් අවස්ථාවලදී. ඉතින් මේවත් යම් ආකාරයකට හේතුවක් වෙන්නේ නැති කියන විශ්වාසය තමයි බොහෝ දෙනෙකුට තියෙන්නේ.
ඔව්, ඒ අතරතුරේදී ආරංචි වෙනවා සරත් ෆොන්සේකා මහතා මේ සම්බන්ධව අධිකරණයටත් යා මේ සූදානමක් තියෙනවා කියලා. ඒ පිළිබඳව ඔබට වාර්තා වෙන තොරතුරු මොනවාද?
ඔව්, ඍජුව කිව්වා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න විසඳගන්න ජනාධිපතිතුමා තමන්ට අමාත්‍ය දුරයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන එක පිළිබඳව තීරණයක් ගන්න බැරි නම් ඔහු අධිකරණයට යන සූදානම් කියලා ඔහු කිව්වා.
මේ වෙනකොට ඔහු ඒ සම්බන්ධව නඩුවක් ගොනු කළාද තියෙන්නේ?
තාම නෑ, මම හිතන්නේ ඉදිරියේදී ගොනු කරයි. ඊට කලින් වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවනොත් උත්සාහ කරන ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න.
ඔව්, ඒ අතරතුරේදී අපිට වාර්තා වුණා දැන් ඔය කැබිනට් අමාත්‍යවරු නිල වශයෙන් නම් කරන්නට කලින්, ඒ කියන්නේ ඔය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුව හරින්නට කලින් පවතුණු එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙක් සඳහන් කිරීමක් කරලා තිබුණා ප්‍රසිද්ධියේම. අපි අමාත්‍ය තනතුරු බාරගන්නේ නැහැ. මොකද මේ සමුතිවාදී ආණ්ඩුවක් නොවන අවස්ථාවක් නිසා, කැබිනට් අමාත්‍යවරු 30කට සීමා වන අවස්ථාවක් නිසා අපි එයට උදව් කිරීමක් වශයෙන් අපි පැත්තකට වෙලා ඉන්නවා. අපිට අමාත්‍යවරු අපිට කැබිනට් අමාත්‍ය තනතුරු අනවශ්‍යයි කියලා. හැබැයි මේ කියපු බොහෝ දෙනෙක් කැබිනට් අමාත්‍ය තනතුරු බාරගත්තා. මේකට හේතුව වෙලා තිබුණේ මොකද්ද?
ඔව්, එහෙම කියපු 4 දෙනාම ඇමති දූර බාරගත්තා. මුලින්ම කැබිනට් මණ්ඩලය 30ක් කරන්න ඕන කියලා අදහස ඉදිරිපත් වුණාට පස්සේ අගමැතිතුමා අපි දන්න විදිහට අහලා තිනවා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමෙන් ස්වේච්ඡාවෙන් කවුද අමාත්‍ය දුර බාර නොගන්නේ කියලා. එතකොට තිලක් මාරපල සහ මලික් සමරවික්‍රම කියන මන්ත්‍රීවරු තමන්ට අමාත්‍ය දුර එපා කියලා කියලා තිනවා. ස්වාමිනාදන් හිටපු ඇමතිවරයා අමාත්‍ය දුරයක් බාරගත්තේ නෑ. දැන් අද වෙනකොටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් කියනවා ස්වාමිනාදන් මන්ත්‍රීවරයාට අමාත්‍ය දුරයක් ලබා නොදුන්නේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මත කියලා. ඒකේ සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ. ඒක ප්‍රතිපක්ෂයේ විසින් තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. කොහොමනම් ස්වාමිනාදන් මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක්. ඊට අමතරව සුළු පක්ෂ නියෝජනය කරමින් මනෝ ගණේෂන් ඇමතිවරයාත් රිෂාන් බදියුදීන් ඇමතිවරයාත් අමාත්‍ය දුර මේ ආණ්ඩුවේ ලබා නොගෙන ඉන්න කටයුතු කරනවා කියලා එක්සත් ජාතික පක්ෂයෙන්ම ඊට අදහස් දැක්වුවා. ඔවුන් එක්සත් ජාතික පෙරමුණ සමග එකතු වෙලා ඉන්න වෙනත් දේශපාලන පක්ෂ. ඒ හින්දා ඔවුන් එහෙම කරන්නේ නැහැ, ඔවුන් අමාත්‍ය දුර ලබා දෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කිව්වා. ඒ අනුව මනෝ ගණේෂන් රිෂාන් බදියුදීන් කියන මන්ත්‍රීවරු දෙදෙනාට අමාත්‍ය දුර ලැබුණා. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් මලික් සමරවික්‍රම සහ තිලක් මාරපර මන්ත්‍රීවරු එපා කියලා කිව්වට දැන් ඔවුන් දිවුරුම් දීපු අපේ රටේ කැබිනට් ඇමතිවරු.
හොඳයි, දැන් ඇත්තට මෙතනදී මේ නව කැබිනට් මණ්ඩලයේ පත්වීම හා සම්බන්ධව විවිධ පාර්ශ්වවලින් නැගෙන එකිනෙකට පරස්පර විරෝධී අදහස් කීපයකුත් මම එකතු කරගන්නට කැමැති. ඔබ අර මොහොතකට කලින් සඳහන් කළානේ මනෝජ් ඩී.එම්. ස්වාමිනාදන් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාට මන්ත්‍රී මෙවර කැබිනට් අමාත්‍ය දුරයක් ලැබුණේ නැහැ කියලා නැවත පදිංචි කිරීම අමාත්‍ය දුරේ. මේකට බලපෑවේ TNA-කේ යම් කිසි වූ ඉල්ලීමක් කියලා තොරතුරක් හෙළිදරව් කළා එක්සත් ජනතා නිදහස් සඳහන මන්ත්‍රී මහින්ද යාපාබේවර්ධන පසුගිය දවසක.
ස්වාමිනාදන් නැමතිවරයාට ඇමරිකා මරු නැමතිකම නොලැබුණේ TNA-කේ කරපු බලපෑම නිසා. TNA එක කියන්නේ අපි විතරයි උතුරේ ජනතාව නියෝජනය කරන්නේ. ඕක තමයි ප්‍රභාකරන් කිව්වේ. දැන් ඊළඟට පියවර තියෙන්නේ රට වෙනුවෙන් කැපවුණු දේශපාලන නායකයින් ඉවත් කිරීම. ඒක තමයි අපි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජීවිතයේ අනතුරේ තියෙන්නේ කියලා. එක දොරක් තියෙන්නේ ඒ එතුමාගේ ජීවිතේ නැති කිරීම හරහා. ඒ දොර අරගන්න තමයි මේ උත්සාහ කරන්නේ.
ඔය එතකොට මේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට කිසිසේත්ම කැබිනට් අමාත්‍යදුරයක් ලබා දෙන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කළානේ ජනාධිපතිවරයා කීප වතාවක්ම. එතකොට එක්තරා අවස්ථාවකදී සරත් ෆොන්සේකා මහතා කියනවා මේකට හේතුව සමාව ගන්න කිවලු. මම ගත්තේ නැහැ සමාව. ඒකයි මේකට හේතුව කියලා.
මේ දවස්වල මම කියනවා මෙතරම් ගන්නව නම් සමාව ගන්න. අවුරුදු දෙකකට නම් ඉරේ ගියා. මට පරිවිදෙන්න පරිලේවවා සමාව ගනි ඉරේ කියලා ගන්න. ජාතිලයිතුල් ගන්න. අවුරුදු කමක් දෙන්න. ඒක මම දන්නේ නෑ. එතකොට මෙයා හිතනවා නම් මම එයාගා ගිහිල්ලා ලුණා කෙනෙක් ගන්නයි කියලා. එයා කියලා කියනවා නෑ.
ඔව් දැන් එතකොට දැන් හිටපු වනජීවී අමාත්‍යවරයානේ සරත් ෆොන්සේකා මහතා. එතකොට ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වුණේ පාලිත දෙවරප්පරම මහතා. එතකොට පාලිත දෙවරප්පරම මෙවරත් අලුත් කැබිනට්ටුවෙත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, සමාජ සවිවල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා. නියෝජ්‍ය අමාත්‍යකම සත පහකට වැඩක් නැහැ කියලා තමයි ඔහු කියන්නේ.
මම හිතන්නේ අපිට ව්‍යවස්ථානුකූලව මේක කරගෙන යන්න දුන්නොත් මාස 10ක් කාලයක් තියෙනවා. මාස 10ක් කාලය තුළ මේ සමාජය යන සවි බල ගන්න බෑ. අනිත් එක එකක් මේක නියෝජ්‍ය අමාත්‍යවරයා. මම දැන් නියෝජ්‍ය අමාත්‍යවරුත් දෙයක් දැරුවා. මට දෙවෙනි එකේ වැඩ කරන්න දුන්නේම නෑ මත්තුම. අඩු ගානේ වාහනයක් දුන්නේ නෑ ලේකම්වරෙක් වරයන්න. මම කියුවේ මේ නියෝජ්‍ය අමාත්‍යකම කියන එක හොඳම එක කියලා තමයි. කැමරේ මතුවා නෝනාට දෙන එක. නෝනා ලේසියෙන්.
ඔව් දැන් එතකොට ඉන්නවනේ අර පැන්න කට්ටියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එක්සත් ජාතික පෙරමුණට ගියාය. ඒ අයටත් දෙන්නේ නැහැ කියලා කියනවනේ කැබිනට් අමාත්‍ය තනතුරු. දැන් ඒ අයට මොකද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පීදාස මහතාගෙන් අපි අදහසක් ගන්න බලමු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එකඟතාවයන්ට පරිබාහිරව ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ශක්තිමත් කරන්න ලෑස්ති වෙනවනම් ඒක අපේ පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක්. අපි ඊට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපත්තිම එකඟතාවයක් ඇති කරගන්න ලැබුවා. විනය කමිටුවේදී ගන්න තීරණ මත අවශ්‍ය නම් පක්ෂ සමාජය තහනම් කිරීමට පක්ෂාගමජ තහනම් වුණොත් එහෙම ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉවත් වෙන්න සිද්ධ වෙනවා.
ඔය අන්තිමේදී පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණොත් මන්ත්‍රීකමත් නැතුව යනවා. දැන් ඒ ආකාරයෙන් තමයි මේ පැත්තෙන් තොරතුරු වාර්තා වෙන්නේ. දැන් මේ ආකාරයෙන් කොහොම හරි මේ අකමැත්තෙන් වුණත් අගමැති තනතුරට නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ පත් කළා. එතකොට කැබිනට් අමාත්‍ය තනතුරුත් ලබා දුන්නා. හැබැයි මේකකටවත් ජනාධිපතිතුවරයා කැමති නැති බවට යම් කිසි ඉඟියක් පළ කරා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ.
අපි දැක්ක කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙද්දී මෛත්‍රීපාල මැතිතුමාගේ විරෝධතාවය පෙන්නපු ආකාරය අඩුම ගානේ සමූහ ඡායාරූපයකටවත් පෙනී හිටින්න ජනාධිපතිතුමා එකඟ වෙලා තිබෙන නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙරටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමත් සමගම සුවිශේෂී ආරක්ෂාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලබා දෙන්න ඕනේ. එතුමාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ වගකීමක් සමස්ත රටේ ජනතාවටම තියෙනවා. මොකද මහා විනාශකාරී අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් තමයි අද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ.
බලශක්තිය පැත්තෙන් මේ ලැබුණට මේ මෙවර අමාත්‍යතුරේ රවි කරුණානායක මහතා බලාපොරොත්තුෙන් හිටිය මුදල් අමාත්‍ය තනතුර කියලා අපි ගියවර වැඩසටහනේ යම් කිසි වූහෙලිතරව කිරීමක් කළා. මේ සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටියා පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට පැමිණුණ අවස්ථාවකදී මේ මහතා. අපිට ඒ හඬපට ලැබිලා තියෙනවා විවිධ මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් ප්‍රශ්න කරන ආකාරය. එක්සත් ජාතික පක්ෂයේ ඇතුළින්ම සිදුවුණු කුමන්ත්‍රණයක් හින්දා මේ මුදල් අමාත්‍ය තනතුර තමාට ලැබුණේ නැහැ කියලායි මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළා හිටියේ. මේ ඔහු ගෙන් ප්‍රශ්න කරන ආකාරය සහ උත්තර ලබා දෙන දුන්න ආකාරය
මන් දන්නේ. ඒගොල්ලෙන් අහන්න
පක්ෂය ඇතුළින්ම ඔබතුමාට
කියන්නේ තුන් හතර දෙනෙක් කරපු දෙයක්. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා තිබ්බ තත්ත්වේ 29 වෙනිදා තිබ්බ තත්ත්වේ දැනගෙන ඒ පුටුවට ගියාට පසුව අපේ පසුපෙළ මන්ත්‍රීවරු සියලු දෙනා මේකට ඉන්න අවස්ථාවක යම්ම හිතනවා ඉරවිලි අභිභව කටයුතු කරන්න පුළුවන් මේක. මම දන්නා සම්ස්තයක් වශයෙන් අපේ පසුපෙළ බොහොම හිතවත් ඉන්න කට්ටිය. ඒ අයත් කනගාටුවෙන් සිටිනවා.
ඔය හැමතැනම ප්‍රශ්න තියෙනවා ගැත් තමයි පෙනියන්නේ. දැන් ඒ අතරතුරේදී ඇතැම් අයට මේ ලැබුණු කැබිනට් අමාත්‍ය තනතුර පිළිබඳව කිසිම සෑහීමකට පත් වෙන්න අමාරුයි කියන කාරණාව හෙළි වෙනවා. මේ නගර සැලසුම්, උසස් අධ්‍යාපන සහ ජල සම්පාදන කියන මේ අමාත්‍යංශ තුන හිමිවුණු නව කැබිනට් අමාත්‍යවරයා රවුෆ් හකිම් මොකට මේ තනතුර මට දුන්නද කියලා තව ප්‍රශ්න කරනවා.
මන් දන්නේ අගමැතිතුමා කුමකටද මට මේක බාර දුන්නේ කියලා. මේක විශාල හිස්රද්දරයක් විය හැකි. සුමානයට දවස් 3ක හරිය අඩුම වශයෙන් ශිෂ්‍ය අරගල මේ ඉදිරියේ තියෙන අපේ පාරේ ඉදිරියේ සිදු වෙනවා. ඒවට මොනද මේ ඒවා අපි පුළුවන් ආකාරයෙන් निराකරණය කර දෙන්න ඕනේ.
දැන් කැබිනට් අමාත්‍ය තනතුරු ටික නම් කරලා ඊට පස්සේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබිලා දියුරුම් දීලා ඒ කටයුතු හමාරුණාට පස්සේ විපක්ෂ නායක තනතුර සම්බන්ධව විශාල අවධානයක් සහ කතාබහක් ඇති වුණා. එතනදී දැනට පාර්ලිමේන්තුවේ සිටින විශාලම විපක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එහි නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට එහිමි විය යුතුයි කියන මතය තිබුණා. කොහොමත් නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් කළා නැවතත් ආණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය කරන්නට ජනාධිපතිවරයා තීරණය කළාට පස්සේ මේ සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ විශාල අවධානයක් කතාබහක් සහ මතභේදයකුත් ඇති වුණා. අපි දැක්ක හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා යම් යම් අදහස් පළ කිරීමකුත් සිදු කළා තිබුණා. සමස්තයක් වශයෙන් ගත්තහම මේ විපක්ෂ නායක තනතුර සම්බන්ධව ඇතිවුණු අර්බුදකාරී වාතාවරණය ඒ කොහොමද විසඳගත්තේ මේ පිළිබඳව මීළඟට සමාලෝචනයකදී මම කැමැති මනෝජ් මොනවද ඔබට වාර්තා කරන්න තියෙන විශේෂතාවය සම්බන්ධව?
ඔව්, පෞගේ 18 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ කතානායකවරයා නිල වශයෙන් දැනුම් දුන්නා විපක්ෂ නායකවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂයේ බහුතර කණ්ඩායමක් ඉන්න කණ්ඩායමේ බහුතර කැමැත්ත සහිත පුද්ගලයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකවරයා විදිහට පිළිගන්නවා කියලා. නමුත් පෞගේ බදාදා දවසේ පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ සම්බන්ධ විපක්ෂ නායකතුමා එතකොට හරිනම් ඔහු හිටපු විපක්ෂ නායකවරයා වෙන්න ඕන ඔහු තවදුරටත් විපක්ෂ නායකවරයා විදිහට කටයුතු කරනවා කියලා ඔහු සඳහන් කරා. ඒකට හේතුව විදිහට දැක්ුවේ තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කළ බව කතා නායකවරයා නිල වශයෙන් දැනුම් දුන්නේ. එහෙනම් මමත් විපක්ෂ නායක කියන අදහස සම්බන්ධ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා. ඉතින් දෙමළ ජාතික සන්ධානයේ විපක්ෂ නායකකමද පොරහනවද කියන අදහස ඊට පස්සේ මතුනේ. ඊට අදහ ප්‍රතිචාර දක්වලා දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ, අපිට කතා නායකතුමා නිල වශයෙන් මේක කිව්වේ නෑ, විපක්ෂ නායක ධුරයෙන් සම්බන්ධ මන්ත්‍රීතුමා ඉවත් වෙනවා හෝ ඉවත් කරනවා කියලා. එවැනි තත්වයක් ඇතුළේ තමයි තමන් මේකට අයිතිවාසිකම් කියන්නේ ඉදිරිපත් වුණේ. නැතුව ඒක තියාගෙන ඉන්න සූදානමක් නෑ. ඔවුන් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේත් කටයුතු කරමින් හිටියා. නමුත් ඉදිරි දිනක විපක්ෂ නායක කාර්යාලයේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දීලා යන්න සූදානම් කියලා දැනට යම් ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් යම් අර්බුදකාරී තත්වයක් මත වුණා. එකක් ඔහුව විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කළා කියන දේ සම්බන්ධ මන්ත්‍රීවරට සඳහන් නොකිරීම. දෙවෙනි කාරණේ දැන් එක්සත් ජාතික පක්ෂයෙන් මතු කරන විදිහට යම් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තනම් ඔහු ඒ සමාජිකත්වය ලබාගෙන දැන් මාසයකට වැඩි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙලා තියෙන්න ඕන. මොකද පාර්ලිමේන්තු පාපු පක්ෂයක් අතහැරලා ගිහිල්ලා වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබාගෙන මාසයක් ගත වුණාට පස්සේ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් නැහැ කියන තර්කයක් ගොඩනගනවා. ඒ තර්කය තමයි මේ වෙලාවේ දේශපාලන වේදිකාව උණුසුම් වෙමින් යන්නේ දිනක්ෂි.
ඔව්, ඇත්තටම එතනදී විශේෂයෙන් කතාබහ කළ යුතුයි. දැන් ඇත්තටම පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ගත්ත කියලා කිව්වනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. දැන් කතාවක් කරනවා මේක මේ ජනතාව රැවටීමක් සිදු කරලා තියෙන. ඇත්තටම ඔහු සමාජිකත්වය අරගෙන නැහැ කියලා. මොකක්ද මෙහි ඇත්ත තත්වය?
ඇත්ත තත්වය මාධ්‍ය හමුවල මාධ්‍යවේදීනුත් පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් ට්විටර් සටහන් මාධ්‍ය වාර්තා කරපු කාරණා මේවා ගැන සාකච්ඡා කරා. පාර්ලිමේන්තුවේ සුමන්තිරන් මන්ත්‍රීවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරලා ඔහු කිව්වේ ඊට අදාළ පුවත්පත් වාර්තාත් ඔහු සභාගත කරන්න සූදානම්, මහින්ද රාජපක්ෂ මහත්මයා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තාය කියන කාරණය සම්බන්ධයෙන්. නමුත් පොදු ජන පෙරමුණෙන්වත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්වත් ඒ අනුමත කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පක්ෂයේ සමාජිකත්වය අතහැරියා, පක්ෂය අතහැරලා ගියා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේත් නෑ සන්ධානය අතහැරලා ගියා කියලා. පොදු ජන පෙරමුණ කියන්නේත් නෑ සමාජිකත්වය ලබා ගත්තා කියන්නේ. එතකොට ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා පහුගිය දවසක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්මයින් දමරවීර කතානායකවරයාට ලිපියකින් දැනුම් දුන්නා. 2015 අගෝස්තු 17 වෙනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තීරණු මන්ත්‍රී කණ්ඩායම තවදුරටත් සන්ධානයේ මන්ත්‍රීවරු විදියට කටයුතු කරනවා කියලා. ඉතින් මේකත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා සන්ධානයේ සමාජිකයෙකු බව නිගමනය කරලා තියෙනවා. දැන් ඒක පාදක කරගෙන විපක්ෂය තර්ක කරනවා විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම. ඒකම ඇති එතනින් එයාට සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කියනවා නම් තවමත් ඔහු අපේ පක්ෂය අපේ කණ්ඩායමේ සමාජිකයෙක් කියලා ඔහු පිළිගන්න ලෑස්ති කියලා වෙනත් පක්ෂවලට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා උනාන්නේ. සුසිත ප්‍රවිදයන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කිව්වේ එහෙම යම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනස් පක්ෂයක හරි සාන්දානයක හරි සමාජිකත්වයේ ගත්ත පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අවෝසි වෙන්නේ නැහැ. අවෝසි වෙනවා නම් ඒක කරන්න වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුව විනය මණ්ඩලයක් පත් කරලා, විනය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා, මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අරගෙන ඒක පාර්ලිමේන්තු මාලිකාවට දැන්වලා ඒ දැන්වීමෙන් පස්සේ තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. එකක්වත් මේ වෙනකොට සිද්ධ වෙලා නැහැ. ඒ හින්දා ඔහු ඉවත් වෙලා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පහ කරලා හරි නැහැ. එවැනි තත්ත්වයක් ඇතුලේ ඒක තවදුරටත් සංවාදයට ගන්න බෑ කියලා එක්සත් ජනතා නිදහස් සංධානයේ පැත්තෙන් කියනවා. ඉතින් ඒ වුණාට එක්සත් ජාතික පක්ෂය දැන් විපක්ෂ නායක ධුරයට මහින්ද රාජපක්ෂ මහත්මයා පත් කරපු 18 වෙනිදම සභානායක ලක්ෂ්මණ කිරියල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ ඔහු ඇතුළු 50 දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා කියලා සාක්ෂි තියෙනවා. සමාජ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ අනුව ඔවුන් තවදුරටත් මන්ත්‍රී ධුරේ බලංගුද කියන තර්කය තමයි පාර්ලිමේන්තුවේ මතුවෙමින් තියෙන්නේ.
ඇත්තටම මේ තොරතුරු දැක්කම අපිට හිතෙනවා මේවා අවසාන වශයෙන් මේ කාව රැවැට්ටීමක්ද සිදු කරන්නේ කියලා. මොකද අපි දැක්ක පසුගිය කාලවකවානුවේදී සියලුම මාධ්‍ය වලින් ප්‍රචාරයට ලක් කරා මහින්ද රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය ලබා ගත්තා, නාමල් රාජපක්ෂ මහතා ලබා ගත්තා, ඒ වගේම අර ඒ දවසල ඒකාබද්ධ විපක්ෂය කියලා රැස්වලා හිටපු සියලුම දෙනා ගිහිල්ලා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය ලබා ගත්තා කියලා. නමුත් දැන් වෙනකොට කියනවා මේ ඇප්ලිකේෂන්ස් අයදුම් පත්‍ර බෙදා හැරීමක් පමණයි සිදු කරලා තියෙන්නේ, ඒවා තාමත් පුරවලා පක්ෂ සමාජිකත්වය ලබා ගන්නට බාර දීලා නැහැ. ඒක තමයි කාරණේ කියලා. ඉතින් කොහොම හරි දැන් අවසාන වශයෙන් දැනගන්න තියෙන්නේ මනෝජ් පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක විදිහට නිල වශයෙන් මේ වෙනකොට පිළි අරන් තියෙනවද? ඔහුද ඇත්තටම ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඇත්ත නිල වශයෙන් පත් වුණු විපක්ෂ නායක?
ඔව්, පාර්ලිමේන්තුවේ කතානායකවරයා නම් කරලා තියෙනවා නිල වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයා කියලා. සම්බන්ධයෙන් දැක්තුමත් එතනින් එහාට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න සූදානමක් නැහැ. දැනට ඒ තමයි තත්වය. ඉදිරියේදී මතුවෙන සත්පත් එක්ක යම් ආකාරයකින් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්නායි කියන කාරණේත් එක්ක මේක ඉදිරියේදී ගැටෙන්න පුළුවන්. නමුත් සම්දානේ එක්සත් ජනතා නිදහස් සම්දානේ කියනවා එහෙම දෙයක් වෙලා නැහැ, ඔහු තමයි අපේ කණ්ඩායමේ ප්‍රමුඛයා කියලා.
මහින්ද රාජපක්ෂ ගරු දැන්ට නම් කර තිබෙන විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මේ පාර්ලිමේන්තුවට පත්ව එක්සත් ජනතා නිදහස් සංධානය කියන දේශපාලන සංධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලාසීමක් සිදු වෙලා නැහැ. පහ කිරීමක් කළා නැහැ. පහ කිරීමක් කර බවට කතානායකතුමාට හෝ මහලේකම්තුමාට සංධානයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දීමක් කළා නැහැ. වෙනත් පක්ෂයක වෙනත් සංධානයක සමාජිකත්වයේ ගත්තු පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය අහෝසි වන්නේ නැහැ. අහෝසි වෙනවා නම් ඒක කරන්න පුළුවන් පක්ෂ ව්‍යවස්ථාවන විනය මණ්ඩලයක් පත් කළා, විනය මණ්ඩලයේ ඉස්සරහ කරුණු ඉදිරිපත් කළා, චෝදනාපත්‍යක් ඉදිරිපත් කළා. ඒ ඉවත් කිරීම එසේ කරපු බවට මධ්‍යමගාර ස්වභාවයේ තීන්දුවක් අරගෙන ඒක පාර්ලිමේන්තු මහලේකම්ට දැන්වීමෙන් පමණයි.
ඔව්, මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ අවලංගු නොවන්නේ කොහොමද කියන ආකාරයෙන් එයාකරෙන් පාර්ලිමේන්තුව තුළ කරුණු පැහැදිලි කළේ මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත. හැබැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා කියනවා බොහෝ දෙනෙක් පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තා, හැබැයි ඒගොල්ලන්ට වැරදුණු තැනක් තියෙනවා කියලා.
මන්ත්‍රීවරු පරාබ් බැඳුන පොහොට්ටුවට. ඒගොල්ලන්ට වැරදුනේ මොකද්ද? පාර්ලිමේන්තුව විසුරු හැරියන්නේ. විසුරු හැරලා දවස් දෙකකට පස්සේ මේගොල්ලෝ බැඳුනා. මේගොල්ලෝ හිතුවේ මේ විසුරු හැරීම අපස්සට හරවයි කියලා. නමුත් අපස්සට හැරෙව්වාම ඒගොල්ලෝ පොහොට්ටුවේ හැරුණා.
පසුගිය සතියේදී තවත් විශේෂිත කාරණාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදී අවධානයට ලක් වුණා. ඒ වගේම පනතක් විදිහට මේක අරන් ඇවිල්ලා සම්මතත් කරගත්තා. ඒ තමයි ආයවැය අතුරු සම්මත ගිණුම පිළිබඳව වුණු කතාබහ සහ එය සම්මත කර ගැනීම. පසුගිය කාලවකවානුවේදී දැන් මේ පවතින ආණ්ඩුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම කොයි ආකාරයෙන් සිද්ධ වේවිද කියන කාරණාව පිළිබඳව විශාල කතාබහක් ඇති වෙලා තිබුණා. මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, නව ආණ්ඩු පත්වීම, නවාගමැතිවරු පත්වීම කියන වාතාවරණ යටතේ දැන් මේ අතුරු සම්මත ගිණුම සැකසීම, ඒ සම්මත වීම, ඒ සඳහා පවතුණු වාතාවරණය පිළිබඳවත් සම්පූර්ණ විස්තරයක් ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, දැන් යම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව බලයේ ඉඳලා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නැතිව අතුරු සම්මත ගිණුම සම්මත කරගන්න නොහැකි වුණා නම් දෙසැම්බර් 31 වෙනිදායින් පස්සේ රට ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තිබුණා. ඒකට උත්තරයක් යම් ආකාරයකින් ලැබුණේ යම් විදිහකට නීත්‍යානුකූලව අලුත් ආණ්ඩුව බිහි වුණාට පස්සේ. ඒ අනුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ රැස් වෙච්ච දවසේම පෞගිය දාශවන් දිනේ කැබිනට් මණ්ඩලයේ රැස් වුණා. එදාම කැබිනට් රැස්වීමක් තියලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. ලබන අවුරුද්දේ පළමු මාස 4 සඳහා රජයේ වේදම විදිහට රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුණා. ඒ අනුව තමයි පහුගිය සිකුරාදා දවසේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මේ වියදමින් රුපියල් බිලියන 970ක්ම වෙන් කරලා තියෙන්නේ නායවාරිකයි පොලියයි ගෙවන්න. ඉතින් පාර්ලිමේන්තුවට පහුගිය සිකුරාදා දවසේ ඉදිරිපත් කළා. ඒ අනුව වැඩි ඡන්ද 96කින් අතුරු සම්මත ගිණුම සම්මත වුණා. අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්ද 102ක් හම්බ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනා විතරයි විරුද්ධ ඡන්දය ලබා දුන්නේ. අතුරු සම්බන්ධ ගිණුමට පක්ෂව එක්සත් ජාතික පෙරමුණත් TN එක ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්දය ලබා දුන්නා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන කොට සභාවේ හිටියේ නැහැ. ඒ අනුව වැඩි ඡන්ද 96කින් අතුරු සම්බන්ධ ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මින් අනතුරුව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. වැඩ බාර අරගෙන මුදල් ඇමතිවරයා විදිහට බංගල සමරුවේ පැතුමක් කිව්වේ ලබන අවුරුද්දට අදාළ වන අයවැය ලේඛනය ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. එතකන් ඉදිරි මාස 4ක් සඳහා තමයි මේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත වුණේ. ඒ අනුව තව මාස 4කට රට ගෙනියන්න ආණ්ඩුවට මුදල් නීත්‍යානුකූලව වෙන් කරලා දීලා තියෙන්නේ රුපියල් බිලියන 1765ක්.
ගෙවිලගේ සතියේ දේශපාලනික වශයෙන් ගත්තාම ඔවැනි වූ කාරණා තමයි අපිට ප්‍රමුඛව කතාබහ කරන්නට තියෙන්නේ. ඊට අමතරව කාලගුණයේ පැත්තේ ණයහපත් තත්වයක් උද්ගත වෙලා තිබුණා උතුරු ප්‍රදේශවලට. මේ වෙනකොට විශාල ගංවතුරු තත්වයක් සහ සැලකිය යුතු පිරිසක් ආපදාවට පත් වෙලා අවතන් කඳවුරු රැඳී සිටිනවා කියලා තමයි ආරංචි වෙන්නේ. අපි සවිස්තර තොරතුරු ඔබෙන් දැනගන්න කැමැති කතාව අවසන් කිරීමට පෙර මනෝජ්.
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව නිසා දසදහස් සංඛ්‍යාත පිරිසක් අවතන් වෙලා ඉන්නවා. මේ වෙනකොට විශේෂයෙන් මුලතිව් කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්ක වලට තමයි මේ හරහා වැඩි බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ. විශේෂයෙන් මුද්දෙන් කඩු ජලාශයේ වැව්බැම්ම කැඩී යාම නිසා පවුල් කිහිපයක් අවතන් වුණා. ඒත් එක්කම මේ ගාමතුරු තත්ත්වය නිසා වැඩි මහානි සිද්ධ වෙලා තියෙන කිලිනොච්චි දිස්ත්‍රික්කයට රාජ්‍ය ලේකම් කොට්ටාස තුනක පුද්දලින් 31,000කට වැඩි පිරිසක් ආපදාවට ලක් වෙලා ඉන්නවා. නිවාස 148ක කිලිනොච්චි හානි සිදු වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. රැඳවුම් මධ්‍යස්ථාන 26ක අවතැන් වූ අය රඳවලා ඉන්නවා. ඒත් එක්කම මුලදිව් දිස්ත්‍රික්කයටත් සැලකිය යුතු බලපෑමක් මේ ගංවතුර තත්ත්වය නිසා සිදු වුණා. මුලදිව් දිස්ත්‍රික්කයට සිද්ධ වෙච්ච බලපෑම හේතුවෙන් 12,651 දෙනෙක් පුද්ගලයන් අවතැන් වෙලා ඉන්නවා. ඉතින් මේ ආකාරයට තමයි ගංවතුර පිළිබඳව සිදු වුණු තත්ත්වයන් පිළිබඳ වාර්තා කරන්න තිබෙන්නේ. ජනාධිපතිතුමා සහ ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් මේ ජනතාවට සහන ලබා දෙන්න අපදා කලමනාකරණ මධ්‍යස්ථානයත් එක්ක ආසුව වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙන බවත් සඳහන් කරන්න පුළුවන්.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා සවිස්තර තොරතුරු විග්‍රහයට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි මනෝජ්. ඒ වගේම සුබ නත්තලක් කියලත් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ ඇතුළු සමස්ත අපේ ශ්‍රී ලාංකීය මාධ්‍ය සුවර සොයරයන්ට, ඒ වගේම අපිව අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන සියලුම ජනතාවට. එහෙමනම් අපේ හමුවීම නැවතත් සිදුවෙන්නේ ලබන සතියේ සඳදා. ආයිබෝවන්.
ආයිබෝවන් බොහොම ස්තුතියි දිනුක්ෂේත් එක්කම ඔස්ට්‍රේලියාවේ ඉඳලා අහන හැමෝටමත් සුබ නත්තලක් කියලා අපි ප්‍රාර්ථනා කරමු. හෙට නත්තල් දවස අදරාත් මධ්‍යම රාත්‍රියේ නත්තල උදා වෙන නිසා.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.